ජයමත්තුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අද දින පාර්ලිමේන්තුවේ සම්මතයට විශේෂයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා මේ ආනයන අපනයන පාලක පනතේ යටතේ වන විධිවිධාන තුනක් සම්මත කර ගැනීම සඳහා. ප්‍රධාන වශයෙන් අපේ රටට කීරි සම්බා ඌනතාවයක් පැවතියා. ඒ වෙනුවෙන් කීරි සම්බා ආනයනය කර ගැනීමට සහ ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට භාවිත කළ ටයර් ගෙන්වීමට සහ තවත් HS කෝඩ් වර්ග කීපයක් වෙනස් කර ගැනීමට අදාළව තමයි මේ සංශෝධනයන් නීතිමය සංශෝධනයන් ඉදිරිපත් වෙන්නේ. මෙන්න මේ පවතින විවාදයේදී විශේෂයෙන්ම විපක්ෂය පැත්තෙන් නිතරම මතුකරන්න ගත්තේ මේ අපේ මහා ආර්ථික අර්බුදයක් ඇති වෙලා රට අගාධයට යනවා කියලා කාරණේ තමයි හුවා දක්වන්න හැමතිස්සෙම ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. නමුත් අපේ රටේ ආර්ථික දර්ශකයන් ගත්තාම 2025 අවුරුද්දේදී අපි ඔබ විපක්ෂයේ කාටත් කරන්න බැරි විදිහට ආර්ථිකයේ සංඛ්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට සියලුම ආර්ථික දර්ශකයන් අපි ඉතාමත් ඉහළ මට්ටමින් සපුරා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතරෙදි අයවැයහිගේ මේ ඉතිහාසයේ තිබිච්ච ආවම අයවැයහිගේ වැඩිම ආදායමක් උපය ගන්න සමත් වුණා. සහ විශේෂයෙන්ම තව ප්‍රාථමික ශේෂයේ ධන අගයක් 5.3ක් දක්වා ඉහළට ගෙනියන්න සමත් වෙනවා. එතකොට ඒත් එක්කම අපේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 109කට ආසන්නයට ගෙනියන්න, එහෙම නැත්නම් රුපියල් ට්‍රිලියන් 32ක්, ඒ අනුව ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකන් ඩොලර් 5.3ක් දක්වා මට්ටමකට ඉහළ ගෙනියන්න සමත් වෙනවා. මේ ආකාරයෙන් ආර්ථිකය වඩාත් හොඳින් ස්ථාවර කරන්න සමත් වුණා කියලා මේක ඉලක්කම් වලින්ම පෙන්නලා සනාත කරලා තියෙන වෙලාවක විපක්ෂයේ විසින් මේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන මතය තවතරත් තහවුරු කරන්න හැදීම ගැන ඉතාමත් කනගාටුදායකයි. මොකද 2025දී ඉතාමත් පැහැදිලිව ආර්ථිකය හොඳින් වඩාත් හොඳින් ස්ථාවර කළා. ඊට පස්සේ 2026දී අපි බලාපොරොත්තු වුණේ මේ ස්ථාවර කර වූ ආර්ථිකය වඩාත් පුළුල් මට්ටමකට ගෙනියන්න. අපේ මධ්‍යකාලීන ප්‍රතිපත්තිය අපේ ආර්ථික වර්ධන වේගයේ 5%ක් 2025දී අත්පත් කරගත්තා. අපි මධ්‍යකාලීනව මේ ආර්ථික වර්ධන වේගය 7%ක මට්ටමට ගෙනියන්න තමයි අපි සැලසුම් හදලා තිබුණේ. ඉතින් පැහැදිලිවම 2026 අවුරුද්දේ පළවෙනි මාස 3 ගත්තාම මේ සියලුම දර්ශකයන් ඉතාමත් හොඳින් අපිට ප්‍රතිඵල ලැබෙනින් පවතින අවස්ථාවක තමයි මේ අපි කවුරුත් නොහිතපු අවස්ථාවක මැද පෙරදිග ලෝක යුද්ධයක් ඇති වුණේ. ඒක ඉතින් අපේ පාලනයෙන් තොර කාරණයක් තමයි මේ මැද පෙරදිග යුද්ධය. ඉතින් මේ මැද පෙරදිග යුද්ධයත් එක්ක අපිට අපේ ආනයන වියදම විශේෂයෙන්ම ඉන්ධන සහ බලශක්ති වෙනුවෙන් අපිට විශාල පිරිවැයක් දරන්න වුණා. එතකොට ඒකත් ඊටත් අමතරව ඒ ඉන්ධන සහ බලශක්තිය වෙනුවෙන් විශාල පිරිවැයක් දරනකොට නැව් ගාස්තු වැඩි වුණා. වෙන විවිධ අපි ආනයන මත තමයි රඳා පවතින්නේ. සියලු ආනයනවල පිරිවැය වැඩි වුණා. ඊටත් අමතරව අපි රථවාහන ආනයනය 2025දී අවුරුදු පහක් නැවතිලා තිබිච්ච රථවාහන ආනයනය සම්පූර්ණයෙන්ම 2025දී අපි විවෘත කරනවා. ඒ විවෘත කිරීම කරන අවස්ථාවේදී අපි මූලිකවම බලාපොරොත්තු වුණේ අපේ රටේ වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.2ක වගේ ප්‍රමාණයකට සීමා වෙයි කියලා. නමුත් ඒක විශාල ඉල්ලුමක් පැවතියා. ඒ විශාල ඉල්ලුම අනුව වාහන ආනයන වෙනුවෙන් 2025 වසර අවසන් වෙනකොට ඩොලර් බිලියන 2.2කට ආසන්න ප්‍රමාණයකට ණයවර ලිපි විවෘත වෙලා තිබුණා. ඊටත් අමතරව 2026 අපි එහෙම වුණා වුණත් වාහන ආනයන සීමා කළේ නැහැ. මොකද වාහන ආනයන ඇතුලේ ආර්ථිකයට වන දායකත්වය ආර්ථික වර්ධනය ලබා ගන්න ඒ කටයුතු වලට ඒක යම් ආකාරයකින් ඒක ව්‍යවහල් වෙන හින්දා එතකොට 2026 වසර ගත්තා. 2026 අවුරුද්දේදී 2025 මුල් මාස 5 ආනයනය කරපු වාහන වලට වැඩි විශාල ප්‍රමාණයකට LCO විවෘත වෙලා තියෙනවා ණයවර ලිපි. ඉතින් ඒ වෙනුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී දැන් తాවකාලිකව මතුවලා තියෙනවා රුපියල යම් ප්‍රමාණයකින් අව ප්‍රමාණය වීමට ලක් වෙනවා. ඉතින් මේ රුපියල අව ප්‍රමාණයට ලක්වීම ගැන කතා කරනකොට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ අපි විතරක් නෙමෙයි. මේ කලාපයේ අනිත් රටවල් ඉන්දියාව, ෆිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව ඒ වගේ රටවලත් තමන්ගේ දේශීය මුදල අවප්‍රමාණයට ලක් වෙමින් පවතිනවා. දැන් මේ සභාවේදී ප්‍රකාශනපත් වුණා බ්ලූම්බර්ග් සංගරාවේ තිබුණා කියලා මේ අපි ආසියාවේ වැඩියෙන්ම පිරිහෙන මුදල රුපියල කියලා. ඒක වැරදි ප්‍රකාශයක්. එතුමාට මම පෙන්වන්න කියලා කියනවා ඒක. මොකද එතන දාලා තියෙනවා ඉන්දියාව තමයි වැඩියෙන්ම මේකට මුහුණ පාන්නේ කියලා. ඉතින් ඒ වගේ කරුණු ප්‍රකාශ කරන්න එපා, වැරදි ප්‍රකාශ. ඒත් එක්කම විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ දැන් අපි මෙතෙන්දී හර්ෂ මන්ත්‍රීතුමා විශේෂයෙන්ම ඇත්තටම සාධනීය කරුණු ඇත්තටම කරුණු ඉදිරිපත් කළා. ඇත්ත හරි ඒ වෙනද අපි දැන් මේක රටක් විදියට රජයක් විදියට හර්ෂ මන්ත්‍රීතුමා කිව්වාගේ අපි මේක පාලනය කරගන්න ඕන. අපි ඒ සාධනීය කරුණු අපි මේ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒක හරි වෙළඳපොළ ස්ථාවරත්වය ඇති කිරීම තමයි මේකේ ප්‍රධානම කාරණයක් වෙන්නේ. ඉතින් මේ මෙන්න මේ බාහිර සාධක මත විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වොලටිලිටි එක වැඩි වෙන්න හේතුව වෙන්නේ මොකද්ද? මේ ෂණිකව ආනයන වැඩි වුණා. එතකොට මේ ඒකට යන වියදම් වැඩි වුණා. සමාජයේ මතයක් හැදුනා ඉදිරියේදී මෙන්න මේ ආනයන තහනම් වෙන්න පුළුවන් කියලා. එතකොට සමාජයේ අනියත විශාල බියක් ඇති වුණා. අන්න ඒ බිය ඇතුළේදී විශාල පිරිසක් ආනයන තමන් ආනයන වැඩියෙන් ආනයන කිරීම සඳහා ණයවල ලිපි විවෘත කරන්න ගත්තා. ඊටත් අමතරව අර ඉන්ධන සඳහා වන පිරිවැයට විශාල මුදලක් වැය වෙන්න ගත්තා. ඉතින් මේක ඇතුළේදී ඩොලර් අපේ රටේ තියෙන ඩොලර් සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වේගෙන් වැඩි වෙන්න ගත්තා. මෙන්න මේ කාරණේ ඇතුළේදී తాවකාලිකව යම් රුපියලේ අවප්‍රමාණයකට වීමකට ලක් වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ කාරණේ ඇතුළේදී ක්‍රියාමාර්ග ප්‍රධාන ක්‍රියාමාර්ග පහක් අපි දකිනවා මෙන්න මේක පාලනය වීම සම්බන්ධයෙන්. එකක් තමයි මේ වගේ සිද්ධියක් සාමාන්‍යයෙන් කොච්චර තිබුණා වුණත් කොච්චර මේවා වුණා වුණත් ක්ෂණිකව ජනතාවගේ ක්‍රය ශක්තිය සීමාවක් තියෙනවා. ඒ ක්‍රය ශක්තියේ සීමාව ඉක්මවා ඔවුන්ට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් යම් ඔටෝ පාලනය වීමක් ඉදිරියේදී යම් ප්‍රමාණයකට වෙන්න පුළුවන් මේක. නමුත් සාර්ථක එකක් නෙමෙයි. මීට අමතරව අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මේ ක්‍රියාමාර්ග මොනවා බැලුවහම ශ්‍රී ලංකා මහා බැංකුවට මේකට විශේෂ ක්‍රියාමාර්ග රාශියක් ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා මහා බැංකුව වෙනුවට මේ වෙනකොට ඒකට අදාළ ක්‍රියාමාර්ග ගණිමින් පවතිනවා. ඊට පස්සේ අපි රජයක් විදිහට බැලුවොත් රජයක් විදිහට අපි මීට මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්තිමය තීරණ මේ සම්බන්ධයෙන් ගන්න ඕනේ. දැන් ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය තීරණ මේ වෙනකොට ගනිමින් සිටිනවා. ඊටත් අමතරව ජනතාවට මේ කෙරෙහි ස්වයන් පාලනයක් ඇති කරගන්න පුළුවන්. මොකද ජනතාවට මේ රට ගැන හිතලා රටේ ඉදිරි අනාගතය ගැන හිතලා తాවකාලිකව මේ අවස්ථාවේදී තමන්ගේ ආනයන ප්‍රමාණයන් සීමා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී කෙටි කාලිනව පොඩ්ඩක් තමන්ගේ ආනයන වෙනුවෙන් කරන වියදම පොඩ්ඩක් අඩු කරලා මේකට අදාළ සහයෝගය ලබා දෙන්න කියලා. ඊටත් අමතරව දැන් අපිට රටට මේ අවුරුද්දේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් ජූනි මාසයේ වගේ මුල් සතියේදී ඇමරිකන් ඩොලර් මිලියන 700ක වගේ මුදලක් අපිට ලැබෙන්න තියෙනවා. ඊටත් අමතරව ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වාගේ ආයතන වලින් බලපුවාම ඩොලර් බිලියනයක් වගේ මුදලක් අපේ රටට මේ වසර තුලදී ලැබෙන්න තියෙනවා. එතකොට අපේ ඩොලර් සැපයීම මේ වසර තුලදී යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. ඒවායේ බලපෑමත් එක්ක ඉදිරියේදී මේක යම් පාලනයකට එනවා. අපි ගන්න රජයේ විසින් ගන්න ප්‍රතිපත්තිමය තීරණ සහ මහ බැංකුවෙන් ගන්න ලබන ඒ තීන්දු තීරණ ඇතුළේදී සහ හර්ෂ මන්ත්‍රීතුමා දැක්වුවාගේ අපි මේ වෙළඳපොළ විශ්වාසය තහවුරු කිරීමට ගන්න ක්‍රියාමාර්ග ඇතුළේදී
අද දින සභාව අවසන් වෙනතුළු කාර්ය ලබා ගැනීමට එකගද සභාව
මේ ක්‍රියාමාර්ග ඇතුළේදී අපි ඉදිරියේදී විශේෂයෙන්ම මේක පාලනය කරන්න අපිට හැකියාව තියෙනවා. අපි මේ පාලනය කරන කටයුතු වෙනුවෙන් මැදිහත් වෙනවා කියලා මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමතියි. මීටත් අමතරව දැන් මම විශේෂයෙන් ප්‍රකාශයක් කරන්න තියෙනවා. අපි දැන් මේ වෙලාවේදී ආනයන කරුවන් විශේෂයෙන් කලබල වෙලා විශාල වශයෙන් ආනයන කරලා බාණ්ඩ මෙහෙට ලොකු පිරිවැයක් දරලා තමයි එතකොට ආනයන ගන්න වෙන්නේ රුපියල් වලින්. එතකොට රුපියල් වලින් ලොකු පිරිවැයක් දරලා ආනයන කරලා විශාල තොග මෙහෙ රැස් කරගත්තට ඉදිරියේදී මේ ගන්න තීන්දුව තීරණත් එක්ක මේ රුපියලේ අවප්‍රමාණය වීම, ඩොලරේ අවප්‍රමාණය වීම අඩු වෙලා අර පෙරාගයට රුපියල කෙටි කාලයක් ඇතුළත යනවා. අන්න ඒ වෙලාවේදී විශාල මෙහෙම කලබල වෙලා අනියත බියක් ඇති කරගෙන විශාල ආනයන ප්‍රමාණයක් කරලා තොග රැස් කරගෙන ඒක ඇතුළේදී විශාල පිරිවැයක් දැරලා ඒ තොග වලට විශාල අලාභයක් දරන්න වෙනවා. එහෙම වුණොත් ඉදිරියේදී රුපියල ශක්තිමත් වීම ඇතුළේදී. ඒකින්ද මම විශේෂයෙන්ම ආනයන කරුවන්ට කියනවා අර අනවශ්‍ය විදියට ආනයන කරන්න පෙළඹෙන්නේ නැතුව මේකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඊටත් අමතරව මේ අපි මේ රජයේ ඉතාමත් ශක්තිමත්ව මේ ආර්ථිකය මෙහෙවන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැන් අපි ආර්ථිකයක් ආර්ථික අර්බුදයක් පැවතියේ විපක්ෂයේ කොච්චර කිව්වත් මේක ආර්ථික අර්බුදයක් කියලා ආර්ථික අර්බුදයක් විදිහට මේක පැවතියා නම් ආර්ථිකය කඩාවැටෙන්න ඕනේ. දැන් 2022 මොකද වුණේ?
දරු නියෝජ්‍යමත්තුමා තව විනාඩි දෙකක් කාලයක්
තිබෙන්නේ. 2022 දී අපේ ආර්ථිකය හැකිලිලා ඩොලර් නැති වෙලා තමයි ආර්ථික අර්බුදයක් බවට පත් උනේ. අපිට තෙල් ටික ගෙන්න ගන්න, ණය ගෙවා ගන්න අපේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් නැතුව ගියා. නමුත් මේ අවස්ථාවේදී එහෙම අපිට කිසිම බියක් සැකයක් නැහැ. අපිට ඒ අවශ්‍ය මුදල් තියෙනවා. අපි ණය මුදල් අපේ ණය වාරික ගෙවාගෙන යනවා. ඒවට රජයට ඒ හැකියාව තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී අර ඇති වුණ ඩොලරයට ඇති වුණ ඉල්ලුම හා සැපවීම අතර වෙනසින්ද, ඒ කියන්නේ ඩොලර් සැපවීමට ඉල්ලුමට අදාළව සැපයුම අඩුවීම හේතුවෙන් තමයි මේ රුපියල අවප්‍රමාණයට වෙන්න ලක් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි මේ ගන්න ඉදිරි ක්‍රියාමාර්ගය ඇතුළේදී ඒක පාලනය වෙනවා ඉතාමත් පැහැදිලිව. ඒකට අවශ්‍ය උපාය මාර්ග රජය සහ අදාළ මුදල් අමාත්‍යාංශ විසින් මේ වෙනකොට ගණිමින් පවතිනවා. ඉතින් ඒක ඇතුළේදී මම ඉතාමත් පැහැදිලිව කියනවා කෙටි කාලයක් ඇතුළේදී අපිට හැකියාව ලැබෙනවා මේක පාලනය කරන්න. ඒකින්ද ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන අනවශ්‍ය විදියට කලබල වෙන්නේ නැතුව තමන්ගේ ආනයන සීමා සහිතව අනවශ්‍ය ආනයන කරන්නේ නැතුව අපි කෙටි කාලයක් වාහන ආනයනේ වුණත් අපි අර අධිභාරයක් දාන්න හේතුව තමයි කෙටි කාලයකට අර සුපෝභෝගී වාහන ගේන එක පොඩ්ඩක් නවත්ත ගන්න. එතෙන්දී අපි ඒ අධිභාරයක් දාන අවස්ථාවේදී විශේෂයෙන්ම රටේ සංවර්ධනයට ආර්ථික ප්‍රසාරණයට අදාළ වාහන, ඒ කියන්නේ කෘෂිකාර්මික වාහන, පොදු ප්‍රවාහනයට අදාළ ලොරි ට්‍රක් රථ බස් රථ වගේ දේවල් ගේන්න අපි ඒ මත අධිභාරයක් පැනෙව්වේ නැහැ. ඒ කියන්නේ අපේ ආර්ථිකයත් ප්‍රසාරණය කරගන්න අදාළ කරුණු ඉටු වෙන විදිහට තමයි මේ අධිභාරය පනවලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කටයුතු කරන්න වෙන්න අපි ජනතාවගෙනුත් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ අනුව මම මගේ අදහස් දැකීම මෙයින් අවසන් කරනවා.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අංක 1 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අංක 2 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 3 ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අංක 3 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 4 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 1 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 5 විසර්ජන පනත යටතේ යෝජනා සම්මත අංක 2 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 6 විසර්ජන පනත යටතේ යෝජනා සම්මත අංක 3 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 7 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 4 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 8 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 5 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 9 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 6 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 10 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 7 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 11 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 8 සභාව එකඟද? අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 12 විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය අංක 9 සභාව එකඟද? ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 2 3 4 5 6 7 8 9 10 11 සහ 12 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි.